ඉතින් ධර්ම කාරණාවක් කවියෙන් පැහැදිලි කිරීම බුද්ධ දේශනාවට එකඟද නැද්ද කියලා මේ අහනවා. දැන් අපි කවි කියන එක තමයි බුද්ධ දේශනාවේ ගාථා කියන්නේ. මොකද මාගදී කවි නැහැ. කාව්‍යම කියන වචනේ තමයි මාගදී ගාථා. සිංහල කවි. අපි කවි කියනවා වගේ තමයි මාගදී භාෂාවෙන් මේ කවිය හදන්නේ ගාථා. ඒ නමින් තමයි කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ වැඩි හරියක් දේශනා කරලා තියෙන්නේ කවිත්වයේ. කවිත්වයෙන් කියනවා තමයි කවිත්වයේ ස්වභාවය තමයි ගාථා කියන්නේ. කවිත්වය කියන වචනේ පෙන්නන්නේ පද හතරක් යම්කිසි ක්‍රමානුකූල හතරකට ලයාන්විත හතරකට බැඳලා හිතා සකස් කරගන්න පදවැල්. මේ පදවැල් වල තමයි කවි කියන්නේ. මේ පදවැල් වදින ක්‍රමයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා මලාව ගහ ගැනීමට මතක තබා ගැනීමට පහසු වෙන්න ඔය විදිහට පදවැල් හදලා දුන්නා කවිත්වයේ. බුද්ධ දේශනාවේ මූල ධර්මයේ ප්‍රකාශ කරලා තියෙන හැම දේශනාවක් අවසානයේම උන්වහන්සේ කවියක් දුන්නා. ඒ කවියට අපි කියන්නේ ගාථා කියලා. පදවැල් බෙදලා දුන්නා බොහොම ලයන්නිතෝ කියන්නේ. ඒව තමයි අපි අර කවි කියන්නේ. චත්තාරෝමී වික්‍රමේ කවි ඉති. සුත කවි, චින්තාමී කවි, අර්ථ කවි, පටිභාන කවි. මේ කෝ වික්‍රමේ චත්තාරෝ කවි ඉති. මේ කවි හතර. මේකේ පටිභාන කවි කියන එකක් තියෙනවා. පටිභාන කවි කියල කිව්වෙත් ඔන්න ඔය කියන ධර්ම ප්‍රඥාවෙන් නැගෙන්නා වූ නිවන් අවබෝධ කරගන්න හේතු වෙන්නා වූ යන්දාම කැටි කරලා සකස් කරලා හකට දුන්න කවිත්වයේ සකස් කරලා දුන්නේ ඒවට අපි කියනවා ගාථා කියල. පරිවාහන කවිත්වයේ කිව්වෙත් ඒකයි. අර දුල්ලපන්තක හඳුනන ගාථා 500කින් ධර්ම දේශනා කළා කිවි අනුභෝධලාවන්. ඒව කවි. සිංහලේ කවි කියනවා වගේ තමයි පාලි ගාථා කියන්නේ. ඒ කවිත්වයේ තමයි කරන්නේ. කවිත්වයේ සතා වැඩිලා ඉන්නේ. මේ කවිත්වයේ මේ දහම් දේශනා කිරීමේදී විශේෂයෙන් භාවිත කරන බාහාරතාව. පාවිච්චි දේශනාව නොකඩකොට ගෙනෙන්න පහසුයි. පාඩම් කරලා තව කෙනෙකුට කියන්න මතක තියාගන්න පහසුයි. මේවත් පහසුකම් සමුහයා කරගෙන තමයි යෙදි ගෙන්නේ. එතකොට කවියේ හඬ කියන එක. ඔක තේරුම් ගන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවැ. එක පැත්තක් තියෙනවා කාම ලෝකයට ඇලුම් කරලා තෘෂ්ණාව ගොඩනගන පැත්ත. සියලු ආස්වාදියෝ මෙතෙන්ට පාප් කරන්නේ නැවෙයි. එක කොටසක් තියෙනවා නිවන් මාර්ගයේ උපනිස්වේදෙන පැත්ත. කාම සුපල්ලිකාණිය බුදුරජාණන් වහන්සේ අයින් කරන්න කියတာ වෙන්නපු අන්ත හතරක් වෙන්න. අන්ත දෙකක් වෙන්න. බුදුරජාණන් වහන්සේ වැඩි හේතු අන්ත හතරකුත් වෙන්න. කාම සුපල්ලිකාණිය වල හතරක් වලන්න කියේ. පහකරන්න වැත්තක් වෙනවා වැඩි හේතු පැත්තක් වෙනවා. පංචකාම ආස්වාදීද වැඩිලා. ඒ මත ගොඩනගා ගන්නා වූ වෙහෙස වෙවි ගොඩනගනා වූ වැඩ පිළිලක් ඇතනවා. මෙන්න ඒක පහතලේදු මේ කාම සුකල්ලිකාණ යෝගය. තවත් සුඛයක් වෙන්නේ. ඒ සුඛය තමයි සවිතක්කා සවිතාරා විවේකදා ප්‍රීති සුඛං පරමද්ධා. මේ ප්‍රථම ඥානිය යම් සුඛයක් ඇද්ද මෙන්න මේ සුඛය සමග එකතු වෙන්නේ. ඒ සුඛය සුකල්ලිකාණ යෝගය. මේ සුකල්ලිකාණ යෝගයේ ද්විතිය ඥානෙ තියෙන, තෘතිය ඥානෙ තියෙන, චතුර්ථ ඥානෙ තියෙන. මෙන්න මේ ධ්‍යාන හතරේ තිබෙනා වූ සුඛයක් ඇද්ද මේක ඉවත් කරන්න එපා. මේක නිවන් දෝපන ඉස්සරය. ඒ වගේ කාමාවචර වැත්තක් තියෙනවා. කාමාවචර වැත්ත තමයි කාම ඡන්ද නීවරණ නිවන්න ගන්න. රූපාවචර හඳක් තියෙනවා. රූපාවචර රූපයක් තියෙනවා. රූපාවචර වැත්ත පංච නිවරණෙන් තොරයි. ඒක නිවන් අවබෝධ කර ගැනීමට දහම් අවබෝධයේ පරුතලයක් වෙනවා. ඒ පරුතලයේ තියෙන දහම් අවබෝධ කරගත්තට පස්සේ එතනින් අවබෝධය ලැබෙනවා. ධර්මීය යථාර්ථය දකින්න. මොකද රූපාවචර ධර්මයක් රූපාවචර මානසිකත්වයේ දහම් අවබෝධයේ බාධකයක් නැහැ, උදව්වක්. කාමාවචර මානසිකත්වයේ පංචකාමීට උදව්, මේ පංච නීවරණීට උදව්වක්. දහම් වැහෙද හේතු වෙනවා. ඒක තමයි කිව්වේ අත් කාම සුකල්ලිකාණියෝගී ඔය කියන කාමයේ මුල් කරගත්ත පැත්ත අත්හැරලා. ඒ පැත්තයි බාධක. ආස්වාදය දැනෙනවා ධ්‍යාන. ධ්‍යානසුවේ ඉන්නේ. ඒ ධ්‍යානසුවේ අත්හරින්න එපා. ඒක නිවන් බාධකයක් නෙමෙයි. එතනින් වටාගෙන අවබෝධය ආවට පස්සේ හේතු වේද වඩා හොඳ සුවයක් හම්බ වෙනවා. එතකොට හේතු වේදය. එතකොට ඒක නිහ තව සුවයක් දකින්න. ඕමෝ ගේතන් නිරෝධාවපති සකයන්ද පුළුවන්. ඊයර පස්සේ දකින්නවා. මොකද්ද මේ සුවයි කියන එක? යම් දෙනක දුක නැද්ද? ඒකද සුව වශයෙන් දැකුවෝ. ඒක තමයි ආරේ වෙන්නේ සුවේ. අන්තිවල දකින්නේ. නැත් සියලු ලෝකේ සියලු ආකාරයෙන් යම් තැනක නැද්ද? සියලු දුකෙන් නිදහස් වෙන සියලු සුවේ පුරුදු. කොහොම නිවන් සුවේ? අන්තිවල වෙන්නේ කොහොමද? ඒ නිගමනේ ගන්න ඉවර කරන්නේ. ලෝක සම්මතයේ වේදනා කියන චෛතසිකයේ විදින එක. සුඛ වේදනා චෛතසිකී. ආරි සම්මතයේ සුඛ කියන්නේ යම් තැනක දුක නැද්ද? ඒ නිදහස සුවයි. අන්තිමට තේනවා මේක තමයි හැත්තෙන සුවකියක් දෙයිලා තියෙන්නේ. දැක්කේ නැති ප්‍රඥා පහළ වෙච්ච නැති නිසා ඒක තේරුන්නේ නැහැ. ඔබ දකින්න ඕනේ. දැන් මේ කවියේ පැහැදිලි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්න උග දෙන්නට හේතු වෙනවා. නාට්‍ය ගීත වාදිත විසුරුක දර්ශන ආදී වශයෙන් විග්‍රහ කරනකොට මේ ගීත තහනම් නේදමේ විශික්ෂාපදයක් වශයෙන් කියන එක ප්‍රශ්නයක් එනවා. නදිකේ ගීතස්තරයෙන් ගායිතබ්බන් යෝ ගායී ආකත් ආපති දුක්ඛතාවක බලු විනේ රීතියක්. මෙන්න මේ කාරණා මුල් කරගත්තාම තමයි මේ ප්‍රශ්නේ මතේලා තියෙන්නේ. මේ කවියත් ඒකට වැදෙනව නේද කියන ප්‍රශ්නේ. ගීත සහ අභිගීත තෝරා ගන්න. අභිගීත කියලා කොටසක් තියෙනවා විශේෂ කොටස. ගීත කියලා කොටසක් තියෙනවා තව කොටස. මේ ගීතයි අභිගීතයි කියන දෙකේ වෙනස දැනගන්න ඕනේ. ගීතස්වරයේ දුක්ඛතාවපතියද හේතුවයි. අභිගීතයේ ධර්මදේශනාවම සම්බන්ධයි. ගාථා සාහිත්‍යයක් තියෙනවා. කිරී සාහිත්‍යයක් තියෙනවා. මේක අභිගීත. ලෝක සම්මතියේ කාම අදහස් මතු කරගෙන කාම හැඟීම් ඇති කරගන්නේ ගීත රටාවක් තියෙනවා. ඒවා අභිගීත නෙමෙයි ගීත. යම් ගීතයක් අසුර කරනට ඇති වෙන්නේ ආස්වාද වින්දනය කරන පංචකාම ආස්වාදයේ වින්දන කරන එකක්. මෙන්න මේකද ගැලපෙනේවා ගැලපෙන්නේ නැහැ. දුක්ඛතාවපතියේ හේතිරත්ව ගීත ඒක. ගිහියා නෙන්නම් ගිහියා හිත කරනවා ගිහි හිත. ඒක අභිභාවයන් පැත්තක් තියෙනවා. ගිහි ගති ඉවත් කරන පැත්ත. දැන් අපි හිතමුකෝ ওই චිත්‍රපටි බෙන්දනකොට ওই වැඩි දිනනවා. ඉතින් ওই දෙන්නේ එක එකලකට විතර අත්‍යල් බැඳගෙන ගීතයක් කිය කියා. සාග අදහස් මුල් කරගෙන සාග හැඟීමෙන් සාලිත් ඔක්කොම ඒකල අරගෙන ඕක අහින්න බුද්ධලින්ට හිතෙන්නේ ඇද ගන්න, වැළඳ ගන්න, සිප ගන්න, විය කියන්නා වූ ගති ලක්ෂණ පංචකාමයේ සම්බන්ධ ගති ලක්ෂණ. කාම ලෝකයේ කාමීට බැඳි ගති ලක්ෂණ ඇති වෙන. ඒවා කාම ඡන්දයේ හේතු වෙන. ඒක නීවරණ වෙන්න හේතු වෙන. නාද මිහිරියවා තිබුණපදේ සියල්ලම ගීතරෙන. ඒ ගීත කොටසක් තියෙනවා. ඒ කොටේ ස්වභාවය පුද්ගල ඇදලා බැඳලා ලං කරලා කාමීට හැබැයි කරනවා. මෙන්න මේවට කියනවා ගීත කියලා. ඔන්න ගීතස්වරයයි ගණ්ඩේ පාපේ විරිත් කියනවා. මුද ගාතමදි ගීතෝ මේ නෝතේ මුන්තේ දන්දි මාපි හරි ගාල් රසවේන්ද්‍රයා කියන වේවචිතය අතර එන්දැට කියනවා. මුද ගාතාවක් අභිගීතය අභිගීත කරන හැටි ඇහුනවා. ඒකයි සඳු වර්තයක් නැති බුදුරජාණන් වහන්සේ ගාතාවක් කිය ගැනුවා කිය. එතන ගීත අභිගීත කියලා කිව්වේ මුද ගාතා අභිගීතෝ බුදුරණාහි ගාථාවක් කියන්නේ නේද? අභිගීතය. මෙන්න මේ අභිගීත කියන එක බුද්ධ වාදිතය. එයා පිරිත් අහනකොට සාන්ත වෙනවා. පිරිත් සායිතිය කියනකොට සාන්ත වෙනවා. කාමයන් කුලප්පුණ අපේ කියන ඒවට නටන්න හිතෙනවා, දඟලන්න හිතෙනවා, වැරද ගන්න හිතෙනවා, ඉන්න යතියි. මේ එකම හැබ්ද ක්‍රම දෙක. මනවලන රූප තියෙනවා. කරමදී ලස්සන බුද්ධ ප්‍රතිමාව වහන්සේනම තියෙන හරි ලස්සනයි කියේ. ඉතින්වත් ගිහින් සිපගල්ල වැලඳ ගන්න. ඒ ලස්සනේ එහෙම එකක් නෑ. වරින්ද හිතේ. ගරු කරන්න හිතේ. හද නිමිල යනවා. ඒ බුද්ධ රූපේ ලස්සන. අර නිරුවාත්‍රෝ නිරුවාත්‍රෝ ඉත්‍රි රූපයක් හරි ගුරු ලෝකයක් හරි. ඒ කාම හැඟීම් ඇති කෙනෙකුට වේදවත්. විතර වඳින්නේ එහෙම තියෙනවා. ඒක එතන වැරදලා ගන්න. සාපාස්වාදී බුද්ධිය. මේ ලස්සන රූප වල ක්‍රම දෙකක්. ශබ්ද තියෙනවා. ඒක ශබ්දයක් කියනවා සාමාස්වාදී ගුණවත් කරනවා. තව ශබ්ද ක්‍රමයක් තියෙනවා කාමයේ සංසිඳල සාන්ත කරනවා. අභිගීත ශබ්දේ සාන්ත කරනවා. ඒක රූපාවචරයටයි. කාමක හැඟීම් ඉස්මතු කරන ශබ්ද තියෙනවා. ඒ වාචික නීවරණයක් ගොඩ නැගින්දයි. අන්න ඒක අයින් කරන්න ඕනේ. ගන්ධ තියෙනවා. තරණය තරණියු. තෙල් ටිකක් එහෙම ගාගෙන යනවා ගවන. ඔය විනෝද ගානක් කියන්නේ නැවත ගාන. එහෙකර ඒකට නැහැ තෙල් ටික. මෙන්න මේ හඳු කුටි අපලයන් මොනේ. යයි පිළිගන්න. හඳු කුටි සෝදාගන්න. දැන් හනුපුරේ ගාන සොඳයි දැන් සොඳයි ටික වෙනසක් නැහැ. ඒක වෙනසක් තියෙනවා. ඉතින් හනුපුර ගාන දිහට කැමති නෑ. හේල ගාන. ඒක පිළිගන්නේ. හැබැයි එකක් සුවද. හැබැයි හනුපුර සුවද හිත සාන්ත කරනවා. කාමයක් මතුගෙන සුවද වර්ග දියෙන. ඒවා හිත කාමී දැනුම් කරනවා. සෝතේ ප්‍රම දෙකක් තියෙනවා. රසවත් දේවල් තියෙනවා. තමන් රසවත් දේවල් කාමී දැනුම් කරනවා. සමා රසවත් දේවල් සාන්ත බවටපත් කරන හේතු වෙනවා. ස්පර්ශ තියෙනවා. සමහර ස්පර්ශ කාමීට පහස ලබා දෙනවා. සමහර ස්පර්ශ තියෙනවා සාන්ත බවටපත් කරනවා. අනේ ප්‍රථම ධානී ලැබෙන දුක ස්පර්ශයේ කායික දැනෙනවා. ඒක සාන්ත බවටපත් කරනවා. කාමීට ලබු කරන්නේ නැහැ. ඉස්ත්‍රි ස්පර්ශයේ පුරුෂයෙකුට පුරුෂ ස්පර්ශයේ ඉස්ත්‍රියෙකුට ලැබුණාම කාමීට ලබු කරනවා. කාමිනාගාති පොර ඉස්සස්සක් කරන දෙකක් තියෙනවා. මෙන්න මෙයාගේ කාමය හට ගැනීමට හේතු වෙන්නේ පංච නීවරණයන් ගොඩ නැගීමට හේතු වෙන්නේ යම් ආකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැන්ද මේවා පහ කළ යුතුයි. රූපරාගීතිවත් පංච කාමෙන් දුරු කරලා නීවරණ සමනය කරලා ධන සාන්ත බව පත් කරන පැත්තක් තියෙනවා. ඒ පැත්ත වැඩි සියල්ලෙන් සියල්ල ආවරණය නොකළ යුතුයි කියලා මනෝ නිවාරණ සූත්‍රයේ දේශනා කරනවා. සියල්ලෙන් සියලු ආශා සියලු දේ අයිති නොකලෙමු. යමක් යමක් නිසා කාමයෙන් හට ගන්නවද, කාමයේ හේතු වෙනවද, කාමයේ දේශ මොහහද හේතුවද, ඒ දේ කියලා දෙන එක අයින් කරා. වැඩෙන හිඳ නවත්තන්න එපා. වැඩෙන හිඳ අවශ්‍ය ආශාදී දෙන්න. ඒ බුද්ධ දේශ ආදී. ඒක වාග්ය වැඩිම දෙහෙතු. ඒ ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක